මේක ප්‍රශ්නයක් තියෙනවා කාර සහ සංකාර අතර වෙනස පැහැදිලි කර දෙන්න කියලා. මේ කාර සංකාර අபிසංකාර දැන් මෙහෙම තියෙනවා කාරණා කීපයක්. කාර කියන්නේ එකක්. සංකාර කියලා තව එකක් තියෙනවා. අபிසංකාර කියලා තියෙනවා. අපි යම්කිසි කටයුත්තක් කරනකොට මොනම දෙයක් හරි කරනවා නම් ඒ කරන ක්‍රියාවලිය ක්‍රියා මාත්‍රයක් අපි කරනවා. ඒ කරන හැම මාත්‍රයක් පාසාම සිත ක්‍රියාත්මක කරවන්නත් ඕනේ. කය ක්‍රියාත්මක කරනවා නම් ඒතරයි කය ක්‍රියාත්මක කරනකොට සංකාර කියන වචනයක් එනවා. සංස්කරණයක් එතන සිද්ධ වෙනවා. සංස්කරණී කියලා වචනයක් තියෙනවා. සංකාර කියනකොට සංස්කරණ කියලත් අපි ඔකට කියනවා. සංකර කියලත් කියනවා. මේ සංකාර කියන වචනේ විවිධ අර්ථ තියෙනවා. එක අදහසකින්ම කියන වචන නෙමෙයි. සංකාර සකස් වෙන ක්‍රම තියෙනවා. සංකාර කියන්නේ පොදු වචනයක්. ආස්වාස පස්වාස කාය සංකාරා කියලත් කියනවා. කාය සංචේතනා කාය සංකාරා කියලත් කියනවා. විතක්ක විචාරා වචි සංකාරා කියලත් කියනවා. එතකොට වචි සංචේතනා වචි සංකාරා කියලා වචනෙකුත් තියෙනවා. වේදනා සංඥා චිත්ත සංකාරා කියලා වචනෙකුත් තියෙනවා. මනෝ සංචේතනා මනෝ සංකාරා කියලත් කියනවා. ඔය හැමතැනම සංකාරා සංකාරා කියන වචනේ කියවුණා. එදිර ආස්වාස පස්වාස කාය සංකාරා කියන එකයි. කාය සංචේතනා කාය සංකාරා කියන එකේ එතන කාය සංකාර කිව්වේ එකක් නෙමෙයි. ඒක දෙආකාරයක්. කාය සංකාරා කියලාම කියවෙන දෙආකාරයක්. එකම වචනේ කියන අදහස් දෙකකින්. ඒක තමයි කිව්වේ එක වචනයක් අරගෙන එකම අදහසකින් ගන්න බැහැ. එකම වචනේ විවිධ අදහස් දෙනවා. ඔබ තෝරා ගන්න ඕනේ. සංකාරා කියන වචනේ ගත්තාම සං කියන්නේ මොකද, කාර කියන්නේ මොකද කියලා එකම ඒකට අදහස් දෙකක් විතරක් අරගෙන නිරුක්ති දෙකක් විතරක් අරගෙන තෝරන්න බැ. විවිධ නිරුක්ති. ඒක શબ્දයේ තියෙනවා. නියෝ හොතර තෝරා ගන්න ඕනේ. දැන් සංඛාරය යෙදෙන ක්‍රම තියෙනවා. ජවන් සිත්වල සංඛාරය යෙදෙන ක්‍රමයක් තියෙනවා. මේක ක්‍රමයක්. විපාක සිත් ක්‍රියාත්මක කරන්නත් යෙදෙන ක්‍රමයක් තියෙනවා. අන්නේ ක්‍රම හොඳට තෝරා ගන්න ඕනේ කින්නේ. දැන් විපාක හිතක් අපිට ක්‍රියාත්මක වෙනවා. විපාක හිතක් ක්‍රියාත්මක වෙනකොට ඒ විපාක හිත තුලත් තියෙනවා ක්‍රියාසිත කියලා කොටසක්. දැන් ආවර්ජනයේ ක්‍රියාසිතක්. ඒ කියන්නේ ආවර්ජනා කරනවා කියලා කියන්නේ අපි හිතෙන් කරන වැඩ පිළිවිලා. අපි හිතනවා. හිතන එක පින්ද පව් දැහුවොත් ඒක පින් කියන්නත් බෑ පව් කියන්නත් බෑ. හිතන එක කෙලෙස්ද කියලා ඇහුවොත් ඒ කෙලෙස් කියන්නත් බෑ. එතන හිතන එක විපාකද කියලා ඇහුවොත් ඒක විපාක කියන්නත් බෑ. හිතන එක එකක්. හිතනවා කියන්නේ තව එකක්. හිතන එක ක්‍රියාවලිය. ක්‍රියාවලිය සිද්ධ කරනවා. හිතනවා කියලා යමක් කරනවා නම් එතනත් විපාක ක්‍රියාවලිය සිද්ධ වෙනවා. විපාක ක්‍රියාවලිය සිද්ධ වෙනවා වගේම ඒ සමගම බැඳුණු තවත් ක්‍රියාවලිය සිද්ධ කරන අවස්ථාවක් තියෙනවා. ඒකට කියනවා කාර කියලා. දැන් කාරයි සංකාරයි දෙකක්. අහන්නේ කාර සහ සංකාර අතර වෙනස කියන්න කියලායි මේ කියන්නේ. ක්‍රියාව සහ සංකාර කියලා අනික් වචනේ තියෙනවා ඊළඟට. එකක් ක්‍රියාවලිය. අනික සංකාරවලිය. දැන් මේක එකින් එක වෙනස බලා ගන්න ඕනේ. අරමුණක් ඇස කන දිවනාසය ශරීරයේ මන කියන ඉන්ද්‍රියන්ට සම්බන්ධ වෙන වෙලාවක් තියෙනවා. චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥාන. අනික හර ගන්න එක ක්‍රමයක්. ඇහැට රූපයක් පටිච්ච වෙනකොට චක්ක විඥානය පහළ වෙනවා. මේ කරා සිද්ධාන්තය. එතකොට ඇහැ සහ රූපේට කියනවා පුරේ ජාතයි. චක්ක විඥානෙට ඉස්සෙල්ලා තියෙන්න ඕනේ, පහළ වෙන්න ඕනේ. මාත්‍රයක් හරි ඉස්සෙල්ලා. ඇහැ පුරේ ජාතයි, රූපේ පුරේ ජාතයි, චක්ක විඥානේ පච්චේ ජාතයි කියලා පසුව පහළ වෙන්නේ චක්ක විඥාන. චක්කු විඥානයේ පහළ වෙනකොට පුරේ ජාතෝ ඊට මුලින් පහළ වෙන්න ඕනේ. ඒකට හේතුකාරකයි. විඥානයක් නිකන් හටගන්නේ. විඥානී කියන්නේ හේතුවක ඵලයක්. මොන හේතුවකද? ඇහැ තහ රූපය එකට පරිච්ඡ වීමේ ඵලයක්. චක්කු විඥානි ඒක විපාකයක්. දැන් මොකද වෙන්නේ? ආවර්ජන හිතිතේ කියලා එකක් තියෙනවා. අපි ඉස්සෙල්ලා කිව්වා ආවර්ජනය කරනවා. ඇහැට රූපේ පරිච්ඡ වෙනවා කියන කාරණේ සිද්ධ වෙනවා කර්ම වේගී. ඒක කර්ම විපාකයත් එක්ක සම්බන්ධයි. කන්ට ශබ්දයක් පරිච්ඡ වීම. නාසයට ගන්ධයක් පරිච්ඡ වෙනවා. දිවට රසයක් පරිච්ඡ වෙනවා. කයට පොට්ටබ්බයක් පරිච්ඡ වෙනවා. ඔය ආදි වශයෙන් සම්බන්ධ වීමක් තියෙනවා. දැන් මලමිනියක් තිබුණොත් මලමිනියටත් ඇහැ තියෙනවා, කන තියෙනවා, නාසයේ දිවකය තියෙනවා, පන නැහැ. ඉතින් ඇහැ තියෙනකොට කන තියෙනකොට දැන් කන විශේෂයෙන් ගත්තොත් කන තියෙනවා හූ කියලා හයියෙන් සද්ද කළා කන ළඟට කළා කවුරු හරි. වෙඩිලා පත්තු කළා මලමිනියට ඇහෙන්නේ. කන්ට ශබ්දේ වදිනවා. කන් අඩියක් කම්පා වෙන්න පුළුවන්. දෙදලන්න පුළුවන් හයියෙන් සද්ද ලං කර හුව කිව්වත් සද්ද කළා කන් අඩියක් කම්පා වෙන්න පුළුවන්. චලන ශබ්ද එන්න පුළුවන්. චලනේ එන්න පුළුවන්. හැබැයි ශබ්ද විඥානයක් පහළ වෙන්නේ නැහැ. සෝත විඥානයක් පහළ වෙන්නේ නැහැ. මොකද්ද වෙන්නේ? එතන ඒක හට ගැනීමට පරිච්ඡ වෙලා විඥානයේ හට ගැනීමට අවශ්‍ය කරන යමක් අඩුයි. හොඳට තෝරගන්න හරි ගැඹුරු පැත්තක් මේ අහන්නේ. භවාංග කියලා කොටසක් තියෙනවා. අපි කියන සත්වයාට පණ තියෙනවා කියලා. මේ පණ තියෙනකොට ඒ පණත් එක්කලා හට ගන්නවා පෙර භවයක කර්ම, කර්ම නිමිති, ගති නිමිති කියන මේවා මුල් කරගෙන හටගත් එක්තරා චිත්ත ස්වභාවයක්. ඒක අති සියුම් බොහෝ ගැඹුරු තැන. තෝරා ගැනීම ඉතාම සූක්ෂම හිතලා කරන්න ඕන දෙයක්. දැන් අපි පොඩ්ඩක් ඒක මෙහෙම හිතලා බලමු. කවුරු හරි අපිට පණිවිඩයක් දෙනවා. මම එනවා තව පැයක් ඇතුළත. පොඩ්ඩක් හොදිසියෙන් ඉන්න කියලා. දැන් යාට අත්‍යවශ්‍ය පුද්ගලයෙක් නම් එන්නේ. බාහිර සද්ද බද්දල් නැති වෙනක ඉන්නවා නම් බොහෝම කල්පනාවි. එනකම් බලා ඉන්නවා. අවධානයෙන් ඉන්නවා කියලා එකක් තියෙනවා. එක්තරා අවධානයක් තියෙනවා. ඒ අවධානය කියන්නේ මොකද්ද? දැන් අවධානයේ සිටිවිල්ලක්ද කියලා ඇහුවොත් අවධානය කියන්නේ ඇහැට පේන දෙයක්ුත් නෙමෙයි. එනවා පේනකම් බලා ඉන්නවා. බැලුවට එනකම් ඇහැට ගෝචර නැහැ. ආපුවාම ඉන්න සද්දයක් ඇහෙනවා නම් ආවේ නැති නිසා ඒ සද්දය ඇහෙන්නේ නැහැ. හැබැයි සද්දේ බලාපොරොත්තුව ඉන්නවා. ගන්ධයක් රසයක් පහසක් තියෙනවා නම් ඒවත් බලාපොරොත්තුව ඉන්නවා. ආවද කියලා දැනගන්නත් බලාපොරොත්තුව ඉන්නවා. හැබැයි ආවේ නැති තාක්කල් ඔය එකක්වත් නැහැ එතන. ඇහැට අරමුණු වෙන්නේ එකකුත් නැහැ, කනටත් නැහැ, නාසයේ දිවට කයටත් නැහැ, මනසට අරමුණු වෙන්න ඒ ක්‍රියාව තමයි සිද්ධ වුණේ නැහැ. සිද්ධ නොවුන ක්‍රියාවලිය සිද්ධ වෙනතුරු අවධානයෙන් ඉන්නවා. දැන් මේක වෙනස හොදට බලා ගන්න. එන අවධානයෙන් ඉන්නවා කියන්නේ ඒක සිතිවිල්ලක් නෙමෙයි. නමුත් පණක් තියෙනවා. ආවර්ජනයක් කරන්නත් අරමුණක් එන්න ඕනේ. අරමුණක් එනකන් තමයි මේ අවධානයෙන් ඉන්නේ. මෙන්න මේ වගේ මේ සත්වයේ හය දිනක් එනකන් බලාපොරොත්තු වෙයි. හය දෙනාගෙන් කී දෙනෙක් හරි එනකන් සමහරලාට බලාපොරොත්තු වෙයි. විශාල පිරිසක් යන බලාපොරොත්තුවකින් ඉන්නේ මේ සත්වේ. මොනවද? විවිධ රූප එනකන් බලාපොරොත්තු වෙයි. විවිධ ශබ්ද එනකන් බලාපොරොත්තු වෙයි. විවිධ ගන්ධ එනකන් බලාපොරොත්තු වෙයි. විවිධ රස එනකම් බලාපොරොත්තු වෙ ඉන්නවා. විවිධ ස්පර්ශ එනකම් බලාපොරොත්තු වෙ ඉන්නවා. විවිධ දේවල් හිතර දැනෙනකම් බලාපොරොත්තු වෙ ඉන්නවා. මෙන්න මේ හය ආකාර අරමුණු දාලා ඉන්න බෑ. සත්‍යය ඔන්නෝට හරි කැමති. අරමුණක් ආපුහාම ඒක විමර්ශනය කරලා කවුද, මොනවද, කුමක්ද, කෙසේද මෙන්න මෙහෙම දෙයක් බලාපොරොත්තු වෙනවා. ඉතින්ලා අපි ඕකට දැනගන්න බලාපොරොත්තු වෙනවා කියලා. දැනගැනීමේ බලාපොරොත්තු මේ රූප මොනවාද, මේ ශබ්ද මොනවාද, මේ ගන්ධ මොනවාද, රස මොනවාද, ස්පර්ශ මොනවාද, මේ එන දැනෙන සිතිවිලි මොනවාද, මෙන්න මේ ආකාරය මොනවාද කියලා දැනගන්න බලාපොරොත්තුවක් තියෙනවා. හැබැයි රහ විඳින්න නෙමෙයි. ඊට වැඩිය ලොකු දෙයක් දැනගන්න තියෙන බලාපොරොත්තු. දැන් හඳේ සත්තු ඉන්නවා කියලා හැම කිව්වෝ. දැන් විද්‍යාඥ පරීක්ෂණය කරනවා මේ දවස්වල මෙහෙමයි අඟහරු ලෝකේ සත්තු ඉන්නවලු මොනවා හරි කක් කිව්වොත් එහෙම. හෙට පත්‍රේ දානවා අයි විස්තරේ කිව්වෝ. බොහෝම ආසාවෙන් ඉනවා දැනගන්න. අපි හෙව මොකටද කියලා? ලස්සන බලන්නද? නෑ උන් කියන සින්දුවක් එහෙම කියනවා නම් ඒක අහන්නද? උගේ කටහඬ අහන්නද? නෑ එහෙම එහෙකුත් නෑ. උන් ගඳද සුවඳද බලන්නද? එහෙමත් නෑ. උන් කණේව රහද කියලා බලන්නද? එහෙමත් නැහැ. උන්ගේ ස්පර්ශය ගන්නද? එහෙමත් නැහැ. එහෙනම් මොනවද මේ? උන් එක්ක හිතෙන් සම්බන්ධ වෙන්නද? එහෙමත් නැහැ. ඒ වුණාට ඒ ඇස කන දිවනාසය ශරීරය මන කියන ඒවා කරන කිසිම වින්දනයකු සම්බන්ධ නැති. හැබැයි තව දෙයක් තියෙනවා ඕනකම. ඒ වුණාට දැනගන්න එපා. කොච්චර ලොකු දෙයක්ද ඒක දැනගන්න තියෙනවා. අන්න එහෙම එකක් එනවා. මොකද්ද ඒ තියෙන ඕනකම කියලා ඇහුවොත් ඇති ඕනකමකුත් නැහැ. මෙන්න මෙහෙම දෙයක් මේ ලෝක සත්වෙින්ද තියෙනවා. මෙන්න මේ දැනගැනීමේ බලාපොරොත්තුව තමයි ඔය බවාංගය කියන එකේ තියෙන්නේ. ඒක විද්‍යාමාන කරන්න පුළුවන් හිතකුත් නෙමෙයි. හැබැයි යෝග හොඳ නරක දෙහිකුත් තියෙනවා. මොනවා හරි අරමුණු කරගෙන ආවේ යහපත් දෙයක් නම් ඒක මුල් කරගෙන ඊට අනුකූලව දැනගන්න බලාපොරොත්තුවක් ඇති වෙනවා. එතකොට කියනවා භවාංගයේ යහපත් සුගති. මොනවා හරි නරක වැඩක් කැත වැඩක් හරි කරනවා නම් ඒකට ප්‍රියකලෝ ඒක අරමුණු කරගෙන ඉන්නකොට ඒ අනුව හටගන්න හිතක් ඇති කරගෙන ඉදිරියට බලාපොරොත්තු වෙනවා. ඒ જાතියව දැනගන්න. ඒවා සමහරවල් රාගික නම් ලෝභ සහගත ඒවා නම් ඒක දූතිය හිතක් වෙන්න පුළුවන්. ඒවා දැනගන්න තියෙන ආසාවක් තියෙනවා. ඒ භවාංගයේ අර අකුසල විපාක උපේක්ෂා සහගත සම්තීර්ණ හිත කියන එකකට වැටෙන එක. එන්න සතර අපාගත උප්පත්තියක් ඇති කරන්න හේතු වෙන එකක් වෙන්න පුළුවන්. එහෙම සතේකේ භවාංගයක හැටි. වෛරයෙන් ක්‍රෝධයෙන් දාහයෙන් දැවි දැවි අනාගතයේදී බලාපොරොත්තුවක් තියාගන්නවා ඊට අනුකූල දේවල් දැනගන්න. හතුර ආවද? ඔක අයිනකන් තමයි මම මේ බලයි මරන්න ගහන්න. මෙන්න මෙහෙම අදහසක් තිබුණාම බලාපොරොත්තුවක් ඇති කරගන්නවා අනාගතයේ. හැබැයි සිතිවිල්ලකුත් නෙමෙයි. හිතක් නෙමෙයි කියන්නත් බෑ. ඒක ප්‍රධාන යහපත් හිතක් කියන්නත් බෑ. අරමුණු කරගෙන එන හිතකුත් නෙමෙයි. මේක තමයි ద్వාර මුක්තයි කියලා. ద్వාර මුක්ත හිත. ద్వාරයේ මිදුණු හිත කියනවා. දැන් හරි ගැඹුරු තැනක් ඔය. ద్వාරයක් නැතුව හිතක් හටගන්නෙත් නැහැ. නමුත් ద్వාරයේ මුත හිත කියලා හැකුත් කියනවා. මේ භවාංගය කියන එකේ ස්වභාවය විතරක් සියුම් තැන. අරමුණක් එනකොට තමයි පරිච්ඡ සම්පන්න ක්‍රියාවලිය ගොඩ නැගිලා චිත වීති හටගන්නේ. ඒ වීති හිත කියන ඒවා හටගන්න එකක් තමයි අරමුණක් එක සම්බන්ධ වෙලා හටගන්න හි. එහෙම නොවන හි 19ක් තියෙනවා. අපි ධර්මයේ කොටසක් ගැනයි මේ අහන්නේ. ඒකයි කියන්න වෙන්නේ ඒවා. අන්න ඒවට කියනවා ద్వාර මුක්ත හිත කියලා. ద్వාරේ මිදිච්ච හිත කොටස. ඒ 19. අන්න ඒකේ ස්වභාවය තමයි මේ විග්‍රහ කළේ ඉස්සෙල්ලා. මොකද්ද? බලාපොරොත්තුව. අන්නේ බලාපොරොත්තුව කුළු ගැන්නේ නේ වෙලාවක් තියෙනවා. ඒ බලාපොරොත්තුව ඔප්නෑන් වෙන්නේ වෙලාවක් තියෙනවා. යටපත් වෙලා තියෙන වෙලාවක් තියෙනවා. ඒ කාරණා දෙක. බලාපොරොත්තුවක් ඇති කරගත්තහම අනාගතයේ පිළිබඳව ඒ බලාපොරොත්තුව ඉෂ්ට සිද්ධ කරගන්න යම් කිසි දෙයක් ක්‍රියාත්මක විය යුතුද? යමක් නිෂ්පාදනය විය යුතුද? අන්න ඒ පිළිබඳ බලාපොරොත්තුවත් හා බැඳිච්ච එක්තරා ශක්ති මානසික ශක්තියක් නැත්නම් කර්ම ශක්තියක් හටගන්න. මෙන්න මේ කර්ම ශක්තියට අපි කියනවා විපාක ශක්තිය. අන්නේ විපාක ශක්තිය මැරෙන්නේ නැහැ. මැරෙන්නේ නැහැ කියන්නේ. අපි හිතවිල්ල පිළිබඳව අක්‍රීය වුණත් ඒ විපාක ක්‍රියාවලිය අක්‍රීය වෙන්නේ නැහැ, දිගටම යනවා. විපාකේ නැగి නැగి එනවා. විශාල ශක්තියක් ඒ ගැබ්බෙලා තින්නේ අපි බලාපොරොත්තුවක් ඇති කරපු ගා. මෙන්න මේ නිසා මොකද වෙන්නේ? අර භවංග පරම්පරාව අවදි වෙන වෙලාවක් තියෙනවා. අවදි නොවන වෙලාවක් තියෙනවා. භවංගේ යනවා අරමුණක් එනකොට අවදි වෙන ගැස් වෙන වෙලාවක් තියෙනවා. ගැස්සිලා අවදි වෙනවා. මේ ගැඹුරු දෙයක් අහන්නේ අද මේ ටික දෙනෙක් ඉන්න ඒවම හොයන අවස්ථාව නිසා තමයි මේ මාසේ පොය වගේ දවසක අමාවක දවසක මේ ප්‍රශ්නේ ගත්තේ. අන්නේ ආකාරයෙන් නිින්ද ගිහින් ගියත් අද නිින්දක ඉන්නවා වගේ අපි කිව්වොත් එහෙම. හොඳටම තද නිින්ද ඉන්න වෙලාවට. එන සිහි නැති වෙච්ච වෙලාවට. අර බවාංගයක් නිදි. ආවර්ජන ගති ආවර්ජන කරන්න බලාපොරොත්තුවත් නැහැ. ඉතින් ඒ වෙලාවට කන්ට තියලා හයියෙන් කතා කළාත් ඇහෙන්නේ නැහැ. හොඳටම තද නිඳ ගිහින් ලවරත් කීව කතා කළාට ඇහෙන්නේ. විෂමූර්චා වෙලා සිහි නැතිලා ඉන්න වෙලාවට පණ තියෙනවා කතා කළාට ඇහෙන්නේ නැහැ. පේන්නේ නැහැ. දැනෙන්නේ නැහැ. අන්න එහෙම අවස්ථාවක් මේ භවංගයේ ආවර්තන කරන තරම්වත් බැහැගත නැති ඇකිලිච්ච අවස්ථාව. භවංගයේ යත ස්වභාවය එහෙම තමයි තියෙන්නේ. ඒකට අවශ්‍ය කරන පසුතලය සමානාන්තරයක් හැදෙන්න ඕනේ. ඒතකොට තමයි මේ භවංගය ක්‍රියාත්මක වෙන්න පටන් ගන්න. අර ස්වභාවයේ කර්ම ශක්තියත් එක්ක සම්බන්ධයලා ගොඩනැගි තියෙනවා. ක්‍රියාත්මක වෙන පටන් ගන්නට ඒකට අවශ්‍ය සමානාන්තරයේ කියන ඇහැයි රූපයයි දෙක ප්‍රබෝධ වෙන්න ඕන කර්ම ශක්තිය. ජීවිත රූපය හදලා ප්‍රබෝධ කරලා දෙන්න ඕන. ඒකට අවශ්‍ය කරන කර්ම ශක්තියේ ජීවිත රූපය සකස් කරලා අවශ්‍ය කරන ඇහැ නිරෝගී කරලා අවශ්‍ය කරන්නාව පෝෂක පදාර්ථ නියමිතව ගෙනත් දීලා ඒවා සකස් කරලා ඔක්කොම හදලා දුන්නා නම් රූපය ගැටණේ උනහම ඒකට ඔරොත්තු දීලා ඊ අවශ්‍ය ක්‍රියාවලිය සිද්ධ කරලා දෙන්න අවශ්‍ය පදම හරි ගියා නම් අන්න ඒ වෙලාව වෙනකොට අර කර්ම ශක්තියේ සමානාන්තරයේද අර බලාපොරොත්තු වෙලා තිබිච්ච අනන්තර තද නිදිලා තිබිච්ච චිත්ත ස්වභාවය සම්බන්ධ වෙනවා. උන අනන්තර සමානාන්තර ප්‍රත්‍යය කියන. මෙන්න මේ වෙලාව එකතු වෙනකොටම අර අරමුණක් එන වෙලාවට ප්‍රතිචාර දක්වලා නැගී සිටින්න. භවංගයේ සුසු අවස්ථාව හැදෙනවා. මෙන්න මේ හැදෙන අවස්ථාව වෙනුට ආරම්භයේදී අර අරමුණක් එනකොටම භවංගයේ හිටියර අතීත භවංගය කියන ස්වභාවය. අතීත භවංගය කියලා අපි ඔබට කිව්වා. දැන් මේ භවංගය එතන ඉඳලා මේ අරමුණ අල්ලන්න බෑ. අරමුණ ආවර්ජන කරන්න බෑ. ආවර්ජන කරන්න නම් ඒ භවංගය අවදි වෙන්න ඕනේ. අන්නේ අවදීන මොහතරින භවංග චලන කිය. ඒ අවදි වෙලා උපච්ඡේදයක් ඇති කරන්න ඕනේ. උපච්ඡේදයක් කියන්නේ අන්නර බලාපොරොත්තු පැතර නැඹුරු කරන්න ඕනේ. මොකද බලාපොරොත්තුනේ රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධර්ම කියන. යම් කිසි අරමුණක් ආවනම් අන්නේ ආපු අරමුණ පසුපස හඹා යන්න ඒ පැත්තට නැඹුරු කරන්න ඕන. අන්නේ පැත්තේ නැඹුරු කරන අවස්ථාවට එනු කියන බවාංග උපච්චේ. දැන් අර බවාංගේ ශක්තියක් නගලා තියෙන අලුත් ශක්තිය. මොකක් හරි අරමුණක් ආවොත් අල්ලා ගැනීමට ලැහැත්ති වෙලා ඉන්නේ දැන්. බල ගැනුණා. මෙන්න මේ වෙලාවේ ඊළඟට හට ගන්නවා චිත්තක්ෂණය. අන්න ඒක ක්‍රියාවා. ක්‍රියාසිත. ඒක සංඛාර නෙවෙයි. ඔය වෙනස හරි ගැඹුරු තැනක් ඔය ඇහුවේ. මේකට කියනවා පංචද්වාර ආවර්ජන කිය. පංචද්වාරයෙන් ආවර්ජනය කරන වෙලාවක් එනවා. කොයි ද්වාරයේද කියලා තව ගත්තේ නැහැ. ඇස කන දිවනාසයේ ශරීරයේ කියන මේ පහ පැත්තරම යොමු කරනවා. මොකද්ද අමුත්තක් තියෙනවා? මොනවා හරි අරමුණක් එන්නයි එන්නේ කියලා. අන්නේ නැඹුරු කිරීමේ මානසිකත්වයේ ක්‍රියා කියන මට්ටමට හඳුන්වනවා. ඒක කාර මිසක් සංකාර නෙවෙයි. ඒ ක්‍රියාසිතා කිව්වේ ඒකයි ආවර්ජන. අන්න එතකොට ඒ ක්‍රියාවලිය ආවර්ජන කරනකොට අර ඉතලා අපි කිව්ව බවාංගයෙන් බලාපොරොත්තුව ඉට වෙලා නැනම් බලාපොරොත්තුවක් ඇති කරගෙන හිටියේ මොකක්ද ආවේ ආපු එක අල්ලාගෙන බලන්න. ඒක ස්පර්ශ කරන්න. ඒක දැනගන්න. ඒක හඳුනා ගන්න. ඒ පිළිබඳව හිත ගොඩනගන්න. ඔය ආකාරයෙන් අදහස් එනවා. ඒ පිළිබඳව මනස ක්‍රියාත්මක කරවන. ස්පර්ශ වේදනා සංඥා චේතනා මානසිකාර කියලා විදියට කිව්වා. මූලිකම චෛතසිකත් එක්කලා හිතක් පහළ වෙන. මෙන්න මේ මුල පහළ වෙන ආකාරයයි ඔය කිව්වේ. මෙන්න මෙහෙම පටන් ගන්නකොට මොකද වෙන්නේ? අන්න චක්කු විඥානයක් හරි සෝත විඥානයක් හරි ගාන විඥානයක් ජීවහා විඥානයක් කාය විඥානයක් පහළ වෙනවා. ආපු දෙයට අනු. අන්න පංචද්වාර වීති හිතක් හටගන්නකොට හටගන්න හැටි වෙයි. දැන් ඒ හටගත්ත විඥාණයට කියනවා විපාක හිතක්. ඒ විපාක හිත හටගත්තේ අර ක්‍රියාහිතේ ප්‍රතිඵලයක් වශයෙන්. ඊට පස්සේ මොකද කරන්නේ? විපාක භුක්තියක් එනවා. සම්පටිච්ඡන සම්තිරණ කියලා. පිළිගත්තා. ඒ ආපු ස්වභාවයේ තීරණය කරගත්තා. බලාපොරොත්තු හරි මොනවා හරි ආව බලාපොරොත්තු ඉතලා බලාපොරොත්තු දැනගත්තා. හොඳ හෝ වේවා නරක හෝ වේවා ආපු එක දැනගන්නයි ඕනකම තිබුණ එක දැනගත්තා. ඇයි මේ සත්‍යය දැනගන්න බලාපොරොත්තු වුණේ? අන්න ඊළාට ක්‍රියාත්මක වෙන්නේ. දැනගන්න බලාපොරොත්තු වෙන්නේ මොකද? යමක් විඳින්න. විඳින්නේ නරක එකක් නෙමෙයි. ඉෂ්ට ප්‍රිය දෙයක් විඳින්න යෝනකම තියෙන ඒකටයි මේ දැනගත්තේ. විඳින බලාපොරොත්තුවකින්. හැබැයි දැනගත් එක ඊට නොගැලපෙන එකක් නම් කොහොම විඳින්නද? ගැලපෙන එකක් නම් විඳ හැකියි. දැන් විඳින නොවිඳින එක, ඒ කියන්නේ විඳිනවා කියන්නේ විඳනේ ඉසෙලා විඳින්න වෙනවා විපාකේ. ඒක අල්ලාගෙන ඒ පස්සේ ආස්වාදේ යනවාද? ඒ වෙනනම් ඒක නරක නම් අහකට තල්ලු කරනවාද? ඊට විරුද්ධ ප්‍රතිචාරයක් ගන්නවාද? මෙන්න මෙහෙම අදහසක් ගන්න තියෙන අවස්ථාවක් තියෙනවා. මොකද කරන්න කියලා ගන්න නිගමනි. මෙන්න මේකට කියනවා වෝත්තපන කියලා එකක්. අන්න ඒකත් ක්‍රියාසීතා. ඒ ක්‍රියාහිත මොකක්ද? අර ඉස්සලා හිතට පොඩ්ඩක් වෙනසක් තියෙනවා. ඒ ක්‍රියාසීතී. වොත්තපන කරනවා කිව්වන්නේ ඒකයි. ආපුදේ ප්‍රියමනාපන අරමුණ ගන්නවා තීරණය. මේකට අනුකූලව හිතන්න ඕන, කියන්න ඕන, කරන්න ඕන. තව හිතුවේ කිව්වේ කලේ නැහැ. මේ දැනිච් එක පිළිබඳ තීරණයක් නම් ආවා. තීරණය කළා. නරක නම් ඊට අනුකූලව හිතන්න ඕන, කියන්න ඕන, කරන්න ඕන. ඔය අදහස් දෙක විතරයි තව ආවේ. ඒකත් තව කර්ම විපාකයක් ඇති කරන්න, සංකාරයක් ඇති කරන්න බලවත් නැහැ. ඉතින් ඒකත් වැටෙනවා කාර කියන කොටසට. කාර හිතක් හේවත් ක්‍රියා හිතක්. ඉතින් ඔන්න ඔය හිත් දෙකට කියනවා ක්‍රියා හිත් දෙකක්. සියලු සත්වයින්ට පහළ වෙනවා. ඒ ක්‍රියා හිත් වල ස්වභාවය. මේක ක්‍රියාක්‍රමයක්. තවත් ක්‍රියාහිත කියලා ක්‍රමයක් තියෙනවා. ඒක වෙනස් අදහසකින්. ඔය එක අදහසකින් දුන්නේ. දැන් මෙතෙන්ට ආවට පස්සේ මොකද වෙන්නේ? ඉතෙල්ලාම දැනෙන හැඳිනෙන ගතියක් එනවා. දැනගන්න හඳුනාගන්න ස්වභාවය. දැනුණ හැඳිනුණ ඉතෙල්ලා. ඒ දැනුණ හැඳිනුණ අරමුණ මනසෙන් අරගෙන ඒ පිළිබඳ යලි යලි ආවර්ජනය කරමි. ඒ පසුපස හඹා යන ආකාරය ඒකේ මතකේ අමතක වෙන්න ඉසෙල්ලා බොහෝතකින් අමතක වෙනවා. අතීත වෙනකොට දැනීම ඈත් වෙලා යනවා. ඊට ඉතෙලා මේක භුක්ති විඳින බලාපොරොත්තු වෙයි. බලාපොරොත්තු වෙනවා යලි යලි ඒක දැනගන්න හඳුනාගන්න. අන්නේ දැනීමයි හැඳිනීමයි දෙක ක්‍රියාත්මක කරන්න පටන් ගන්න අවස්ථාවක් එනවා. ඒ පිළිබඳ ජවයක් හට ගන්නවා. ජවයක් කිව්වේ ඒ පස්සේ දුවනවා. හිත දුවනවා. ගොඩනගනක දුවන්න ඕන. මින් මේ ගොඩනගන ක්‍රියාවලියක් ඉස්සෙල්ලාම එනවා. ඒකට කියනවා වේදනා සහ සංඥා. දැනීමයි හැඳිනීමයි. දැන ගැනීම සහ හඳුනා ගැනීම. දැනගන්නවා හඳුනා ගන්නවා කියන එක. දැනෙනවා හැඳිනෙනවා එකක්. දැන ගන්නවා හඳුනා ගන්නවා එක. හැබැයි දැනගත්තට හඳුනාගත්තට ඒක පිනුත් නෙමෙයි පවුත් නෙමෙයි. හැබැයි ක්‍රියාවලිය. ඒ ක්‍රියාවලිය අපි ඉතින් සැස් කරපු එක. අපි සකස් කරපු එක. හැබැයි පින් පව් දෙකේ රයිතිත් නැහැ. මේ හොඳට සියුම් හොඳට හිතලා බලන්න. දැනගන්නවා හඳුනා ගන්නවා. මෙන්න මේක. වේදනා සංඥා චිත්ත සංකාර කිව්වා. මොකද හිත විසින් ගොඩනගපු එකක් නිසයි. ඒකන සංකාරකින් ඒ ක්‍රියාවලිය ගොඩ නැගුවා. දැන ගැනීම හඳුනා ගැනීම ක්‍රියාත්මක කළා. රාතන් වහන්සේ තෝක කරනවා. දැනගන්නවා හඳුනාගන්න. හැබැයි දැන හඳුනාගත්තා කියලා ඒ පසුබල හඹා ගිහින් ඇලින්නේ ගැටින්නේ මුලා වෙන්නේ. ඇලීමෙන් ගැටීමෙන් මුලා වෙන කෙන කටිට්ට කර බහින්නේ. දැනගන්නවා හඳුනාගන්න. මෙන්න මේක අරිහතුන් වහන්සේලාට තියෙනවා. අනික් අය දැනගන්නවා හඳුනා ගන්න. ඒ මට්ටම එතන තියෙනවා. දැන හඳුනාගත්ත මට්ටමින් ගියාට ඒක ඉක්මෝනකම්. අවිසංකාර වැඩෙන්නේ නැහැ. දැන් සංකාර වල කොයිතරම් වෙනසක් තියෙනවා. නිර්මාණාත්මක මනස ගොඩනගන නිර්මාණය කරනවා සංකාර එකක් මනෝ සංකාර. ඒ ගොඩනගපු මනෝ සංකාරයේ තමයි පටන් ගන්න. ඉතලා මනෝ සංකාරයෙන් පටන් ගන්නවා කිව්වේ ඒකයි. දැන් මේ මනෝ සංකාරයෙන් පටන්ගෙන මොකද කරන්නේ? ජව නගනවා. ඒ පසු පස හඹා යන. මොකද්ද? අර චිත්ත වීතියේ ආවර්ජනයෙන් ගත අරමුණ පසු පසයි මේ යන්නේ. හැබැයි අරමුණ හොඳට ප්‍රබල නම්, මනසත් හොඳට ප්‍රබලව නැගුණා නම්, නිදිමත එහෙමත් තිබුණේ නැත්නම්, ඉන්ද්‍රිය දුර්වලතාවය තිබුණෙත් නැත්නම්, අරමුණු වෙච්ච එකත් පැහැදිලිව අරමුණු වෙලා වගට්ටනේ වෙලා ආවනම්, ඒ හිත ඒ චිත්ත වීතිය වැටෙන කොටසක් තියෙනවා. සිත් කොටසක්. මේ චිත්ත වීති හතර ආකාරයක් තියෙනවා. අතිපරිත්තාරම්මන, පරිත්තාරම්මන, මාන්තාරම්මන, අතිමහාන්තාරම්මන කියලා. ඒ හතර ආකාරයේ වෙන් වෙන්නේ අරමුණේ සම්බන්ධ වෙච්ච ස්වභාවය අනුව. අරමුණ සම්බන්ධ වීම හෝ ඒ විලාදී ඉන්ද්‍රිය පද්ධතිය තිබිච්ච ක්‍රියාසූරත්වය හෝ ප්‍රබෝධත්වය, එක කර්ම ශක්තියේ දුර්වලත්වය, මේ ආදී යම් කිසි දේ අනුව ඒවා දුර්වල නම් එහෙම අර හටගන්න චිත්ත වීතිය අතිපරිත්තාරම්මන කියන්නේ ඉතාම කුඩා අරමුණක් හැටිටයි ඉන්නේ. අරමුණ ගතේ බොහෝම ලාභාලු දුර්වලෝ. ඊට පොඩ්ඩක් හොඳ නම් පරිත්තාරම්මන කියන අරමුණ පරිත්ත විදිහට ගත. ඊට පොඩ්ඩක් හොඳයි ඉච්චරයි. ඔන්න ඔය දෙක ගත්තොත් එහෙම දෙකට නම් අහුවෙලා තිබුණි. ජව නගන ශක්තියක් නැහැ ඒ චිත්ත වීතියවල. බල නගන්න බැරි නිසා, ජව පිහිටන්නේ නැති නිසා ජවන්හිත් කියන ඒවා පිහිටන්නේ නැතුව යන. අන්නේ ජවන් හිත් පිහිටවන්න බැරුව ගියෝ. අපි අර ආපු අරමුණට ඉදිරි කෙසේ ක්‍රියාත්මක කළ යුතුද කියලා අපිට හිතන්න බැරුව යනවා. හිතා ගන්න බෑ. හිතවිලි ගොඩනගන්න ශක්තියක් නැතුව යනවා. දැනුණා විතරයි. දැනිච්ච එකේ අතරමං එනවා. දැනගත් එක තේරුම් ගන්න බෑ. ගොඩනගන්න බෑ හිතවිල්ල. මොකද්ද මේ කියලා හිතා ගන්නත්. අන්න එහෙම අවස්ථාවක් එනවා. අතිපරිත්තාරම්මනාවත් එච්චරක්ද? ඒලානේ දැනෙන්නේ නැහැ මොකද්ද උනේ කියලා තේරුම් ගන්න බෑ එච්චරව. පරිත්තාරම්මන වාගේ આવොත් එහෙම හිතා ගන්න බෑ. නමුත් දැනෙනවා. එහෙම මට්ටමක් කියනවා. ඒ දැනීමට හැඳිනීමට ගෝචර වෙන සීමාවෙන් එහාට තමන්ට ඕන විදිහට හිතණ්ඩයි කියණ්ඩයි කරණ්ඩයි බැරුව යන. හිත වෙන, කිය වෙන, කෙරෙන හරියක් කෙරෙන. හිතන්න බෑ. හිත වෙන හරියක් වෙනවා. ඕන විදිහට හිතන්න බෑ. අන්න ඒක දින සංඛාර ගොඩනගා ගන්න බෑ. ජවර නැතුව අර අරමුණේ ශක්තිය ක්‍රියාත්මක වෙනවා විපාකයක් වශයෙන්. මෙන්න මේකට කියනවා ප්‍රවෘත්ති විපාක. ප්‍රවෘත්ති විපාකයේ ක්‍රියාත්මක වෙනවා විදිර විපාක හිත. මෙන්න මේ ක්‍රියාත්මක වෙන හිතවල ස්වභාවයක් ওই විදිහට එනවා. ඒවා අභිසංකාර වෙන්නේ. දැනෙනවා හැඳිනෙනවා මනෝ සංකාර වෙනවා. එතකොට විතර්ක විචාර බොහොම ලාබාල විපාක හිතේ. වචී සංකාර නගන තරම් බලයක් නැහැ. අද දැනෙන හැඳිනෙන මට්ටමේ විතරක් ඒක දැනෙනවා හැඳිනෙනවා විතරයි. කාය සංකාර වශයෙන් ක්‍රියාත්මක කරන්න බලයකුත් නැහැ. වචී සංකාර වශයෙන් වඩන්න බලයක් නැහැ. දැනෙනවා හැදිනවා මට්ටමේ තියෙන. ඒ මට්ටමෙන් වෙන ක්‍රියාවලියක් විපාක ක්‍රියාවලියක් විතරක් වෙනවා. මෙන්න මේ රාවිදි අභිසංකාර නැතුව අර ක්‍රාර කියන ක්‍රියාත්මක වීම තියෙනවා. එයි මිහාර හිතන්න පුළුවන් මට්ටමක් එනවා. අපි ගා මහාන්තාරාමණ කියලා චිත්ත වීතියක් ගැ. අන්න ඒ වෙලාවේදී ජව නැගෙනවා. ජවන් හිත නැගෙනවා. නැගෙනවනම් හිත හතක්ම නැගෙනවා. නැත්නම් එකක්වත් නැහැ. ඒක තමයි ස්වභාවය චිත්ත නියමය. අන්න එහෙම නැගෙනකොට පළවෙනි චිත්තය චිත්තක්ෂණේ අපරණ ජවන චිත්තක්ෂණේ. මෙන්න මේකෙදි අපිට පුළුවන්කමක් ලැබෙනවා. ඒ වින්දනයේ පිළිබඳව වේදනා සංඥා කියන එක නගන්න පුළුවන් වෙනවා. ඒ පිළිබඳ වින්දනේ යලි යලි ආවර්ජනය කරමි. ඒ වින්දනේ නගා ගන්න පුළුවන් වෙනවා. මනසට ගන්න පුළුවන් වෙනවා. ඒ සංඥාව ගන්න පුළුවන් වෙනවා. ඒ ගොඩනැගිච්ච හිත ශක්තිමත් වෙනවා. අන්න මනෝ සංකාර කියන එක ඒතකොට නැගෙනවා. වේදනා සංඥා මනෝ සංකාරයි. දෙවෙනි හිතක් පහළ වෙනවා ජවනය. ආසේවනේ ලබනවා කියලා කියනවා පළවෙනි හිතේ බලේ ලබලා ඒකෙන් බලවත් වෙලා ඊට වඩා බලවත් ශක්තිය ලැබිලා එනවා. ඊට වඩා වේදනා සංඥා නගන්න පුළුවන් වෙනවා. තුන්වෙනියටත් නැගෙනවා ඒකේ ආසේවනේ ලැබලා ඒකේ බලය ලබාගෙන ඊට වඩා බලවත් හිතක් චිත්තක්ෂණය. ඒකේ ඊට වඩා බලවත් ලැබෙනවා. එතන හිතන්න පුළුවන් දැන හඳුනා ගන්න පුළුවන් තත්ත්වයක් එනවා. ඉංහාර්ධයක් ඒකෙන් කරන්න බෑ. තවත් බලවත් වෙලා හතරවෙනි එකක් නැගෙනවා. අන්නේ වෙලාවි තවත් එකක් නැගෙන බලයක්. විතර්ක විචාරයෝ වචී සංකාරයි කියලා නගන්න පුළුවන් ක්‍රමයක්. වචනේ කතා කිරීමට අවශ්‍ය කරන්නා වූ සංකාර ශක්තිය නැගෙන. ඒ හතරවෙනි ජවනයේ හැටි. ඊළඟ පස්වෙනි එක බලවත්ව නැගෙනවා. ආස්වාස පස්වාස කාය සංකාරා කියලා. මේ කය ක්‍රියාත්මක කරන හිතලා ක්‍රියාත්මක කරන්න පුළුවන් ශක්තිය ලැබෙනවා. ඔන්නේ පස්වෙනි ජවනට ගා බල නැගිලා කොහම එනවා. ඒතර හිතන්න පුළුවන් කියන්න පුළුවන් කරන්න පුළුවන් හැකියාව ලැබුණා. අපි අර කිව්වා වොත්තපන චිත්තිය කියලා එකක් ගැන ක්‍රියාහිතක් කියලා. කාරහිතක් ගැන ඉතෙල්ලා. හැබැයි ආවර්ජනයක් ක්‍රියාහිතක් ඊටට වෙනසක් තියෙනවායි කියුවා. අනේ වොත්තපන කරනවා කියන වෙලාව ප්‍රඥාවෙන් අරිහත්ත්වයට පත්වෙච්ච කෙනෙක් හිටියා නම් එහෙම. උන්වහන්සේනේ මේ සිත් පෙළ ගියාට ඇලෙන ගැටෙන මුලාවෙන ජාතිය හිත හටගන්නේ නැහැ. ඒකට හේතු නැහැ එතන. නැඹුරු කරන්නේ නැහැ ඒ පැත්තට. එහෙම නැඹුරු නොකරන නිසා උන්වහන්සේට ඔන්න ඔය කිව්ව වේදනා සංඥා චිත්ත සංකාරා විතක්ක විචාරා වචී සංකාරා ආස්වාස පස්සාසා කාය සංකාරා කිය ඔන්න ඔය ටික පහළ වෙනවා. ඔතනින් පස්සේ චිත්ත වීතිය අඩාල වෙනවා. පස්සෙනි ජවනීන් පස්සේ හය හත යනකොට දුර්වලලා ගිහිල්ලා වීති භවංග වශයෙන් හෝ චිත්තක්ෂණ 17 ගිහිලා ඉවර වෙනවා. ඒ මට්ටමේ මෙහා ඉන්න සීක පුද්ගලයෙක් හරි, ඒ කියන්නේ සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් මාර්ග අනුගාමිකත්වයට යන කෙනු ඵලයේ නැතුව මෙහා ඉන්නට ඒ මට්ටමට අභිසංකාර පහළ වෙනවා. පුඤ්ඤාභිසංකාර පහළ වෙනවා, අපුඤ්ඤාභිසංකාරත් පහළ වෙනවා, ආනිඤ්ඤාභිසංකාර කියන ඒවාත් පහළ වෙනවා. ඒ මට්ටංගුල හැටියෙ අර වොත්තපන කරන වෙලාවෙදී එක තීරණය කරන්න. ආපහු ආරවුන පස්සේ මොන ආකාරයෙන්ද දුවන්නේ? ඇලි ඇලිද ගැටි ගැටිද මුලාවටපත් වෙලාද කියන එක අන්න එතනින් එන්නේ. ඇලිීමක් ගැටිීමක් මුලාවක් නැත රහතන් වහන්සේ. දවුන් වහන්සේට අභිසංකාර නැහැ. අනික් අයට යන කුල තමන් පිළිපු මානසිකත්වය අනුව ඊට අනුකූල ගන්න තීරණේ තියෙනවා. ඒ නිසා ඒ අයට අභිසංකාර තියෙනවා. අභි කියන වචනයෙන් පිරුණේ මොකද්ද? අභබ්බ කියන්නේ බිහි වෙන්නේ නැහැ කියන එකයි. අභි කියන්නේ මතු බිහි කිරීම සිද්ධ කරනවා. මතු පැවැත්ම ගොඩනගන. ලොකු වෙනසක් තියෙනවා. රාතන් වහන්සේට මතු පැවැත්ම ගොඩනගන්න ලකුණකමක් නැහැ. අනික් හැම කෙනෙකුටම හොඳ හොඳ පැත්තෙන් හරි මතු පැවැත්මක් හදන්න ඕනකමක් තියෙනවා. ඉඳ අභි වෙනවා ඒ සංකාරේ. ඒක නරක පැත්තට මතු පැවැත්මක් හදන්න ඕනකමක් තියෙනවා. ඒක අපුඤ්ඤාභි වෙනවා. කිසිම රෝගයක් එක්ක සම්බන්ධයක් නැති වුණත් හිත හිතා ඉන්න පැත්තට නිදහසේ ඉන්න පැත්තක් හැදෙන්නේ හිත ඇති වෙනවා. අරූපාවචර සංකාරය. ඒකත් ආනින්ජයක් පවත්වන්න. නැත්නම් ආනින්ජාභි සංකාර කියලා. අරූප සංකාරයක් පවත්වන්න අදහසක් එනවා. ගොඩනගන්න අදහස. ඒතර අභි සංකාර වෙනවා. අභි සංකාර තියෙන්නේ අනාගාමියටත් ඒවා තියෙනවා. අනිඤ්ඤාභි සංකාර. පුඤ්ඤාභි සංකාරත් තියෙනවා. අපුඤ්ඤාභි සංකාර උපාදානය කරන්න බලවත් නැතුව තියෙනවා. අපි කියන්නේ යමක් බිහි කරන එක ප්‍රවෘත්ති විපාක බිහි කරනවා. එක පටිසන්ධි විපාක බිහි කරන්න ශක්තියක් සමග සම්බන්ධ කරනවා. යම් ශක්තියක් ප්‍රවෘත්ති විපාක හෝ පටිසන්ධි විපාක ගෙන දෙන්න හේතුකාරක වෙන්නා වූ සංස්කරණය ගොඩනගලා දෙනවනම් අන්න ඒවා අභිසංකාර වෙනවා. දැන් මේ චිත්ත වීතියක් අරගෙන බොහෝම සියුම් තැනක් විග්‍රහ කරලා දුන්නු. කාරයි සංකාරයි අභිසංකාරයි තුනේ වෙනස හරීම සියුම්. හොඳට හිතලා බලන්න. හිතනකොට හිතනකොට මේක දැනගන්න ඕන ඇයි දැනගන්න පුළුවන්. මේ ප්‍රශ්නේ යම් ඔකොටම අවශ්‍ය එකක් නෙමෙයි. නමුත් අභිධර්මයේ ගැන නිතර හොයන බලන අය මෙහෙම ප්‍රශ්න හුඟක් අහනවා හොයනවා. ඔය ප්‍රධාන පොහොය දවසක මේවා කියන්න බෑ. හුඟ දිනක ඉඳාට ඉන්නේ සුළු සුළු දේවල් බලන ගැඹුරු බණක් අහන්න නෙමෙයි. මේවාගේ දවසවලට එන්නේ විශේෂයෙන් එහෙම දෙයක් දැනගන්න අවශ්‍ය නිසායි මේ අමාරු ඔය වගේ දවසක මේ විග්‍රහය කළේ. දැන් අපි ගත්තා මේ සංඛාර කියන එක හැදෙන හැටි. දැන් මේ ප්‍රශ්න ටිකේ විසඳුම උත්තර ඇවිදින් තියෙන සංඛාර යනු සංචේතන ආදී කියලා පැහැදිලි කර දෙන්න කියලා මිල්ලීමක් කරනවා. දැන් සංචේතන සංඛාර වෙන හැටි, අභිසංඛාර හැදෙන්නේ කොහොමද කියන හැටි ඔක්කොම විග්‍රහ වුණා. කාරවල චේතනා තියෙනවා. චේතනා නැත්නම් කිසිම හිතක් හටගන්නේ නැහැ. ස්පර්ශ වේදනා සංඥා චේතනා ඒකාග්‍රතා ජීවිතේන්ද්‍රිය මානසිකාර කියලා සර්වචිත්ත සාධාරණ චෛතසික හතක් තියෙනවා. මොන හෝ හිතක් හැබෑනවා පහළ වෙන හිත මේ චෛතසික සමගයි හටගන්නේ. මොන හිතක්ද? වීති හිතක්. භවංගේ එහෙම නෙවෙයි. චක්කුද්වාර සෝතද්වාර ගානද්වාර ජිහ්වාද්වාර කායද්වාර මනෝද්වාර කියලා චිත්ත වීති හට ගන්නවා. ඒ හට ගන්නකොට අන්නේ හටගන්නේ චිත්ත වීතිවල. ඔය ස්පර්ශ වේදනා සංඥා චේතනා ඒකාග්‍රතා ජීවිතේන්ද්‍රිය මානසිකාර කියන ඔය ඩිය තියෙන්නම ඕනේ. එතකොට මෙන්න මේකෙන් තෝරා ගන්න ඕනේ. චේතනා කියන්නේ මොකද්ද කියන්නේ? චේතනාව හැමතැනකම පවතිනවා. පවතිනවා හිතක් හැබැයි නම් ඒ විදිහට එනවා. අන්න ඒක ඉස්සෙල්ලාම කාර. ඒකේ යම්කිසි ආකාරයක හිතක් ගොඩනගෙන තැනට වැටෙන ඇතෙනකොට ඇති වෙනකොට ඒක සංකාර වෙනවා. නැත්නම් සංචේතනා වෙනවා. සංවිනවා කියලා කිව්වේ අර විවිධ අර්ථ තියෙනවා කිව්වේ ඒකයි. යමක් ගොඩනගෙන අර්ථයක් තියෙනවා. අවිද්‍යාතෝස්නාතිකෙන් ගොඩනැගුවොත් අභිසං. අවිද්‍යාතෝස්නාතික විඳහරපු කෙනෙක් ගොඩනැගුවොත් සං. එහෙම ගොඩනගන්නේ නැතුව ආරම්භී හට ගන්නා ඉතාම සියුම් අවස්ථාවක් තියෙනවා කාර. ඒ කාර දෙයාකාරයක් කිව්වා. රාතන් වහන්සේගේ ජවන පිහිටන උටත් කිව්වා ක්‍රියාසිත කියලා එකක්. ඒ කාර්තේ ඒ මොකද්ද? යම්කිසි ක්‍රියාවක් ඒ ක්‍රියාකාරීත්වයට පමණ සීමා වෙනවා. එද සංඛාර තියෙනවා. හැබැයි මතු බිහිවීමට ඒකේ බලයක් නැති නිසා ඒවා අභිසංඛාර වෙන්නේ නැහැ. ඒ නිසා ඒකේ ක්‍රියාවට පමණක් සීමා වෙන නිසා ඒ හේතුවෙන් ඒවට ක්‍රියාසිත තියෙනවා. හැබැයි සංඛාර සහිතයි. සංඛාර තිබුණ පළියට සසර ගමනේ දුවන්නේ නැහැ. හිතවිලි පස්සේ හඹා යන්නේ නැහැ. සසර උප්පත්ති අල්ලාගෙන දුවන්නේ නැහැ. අභිසංඛාර වුණොත් තමයි එහෙම වෙන්නේ. අන්න එතකොට මේ සංචේතනා කියන වචනේ චේතනා තියෙනවා කාර, සංචේතනා සංකාර වලට තියෙනවා, සසර ගමට හේතු වෙනව අභිසංකාර වල ඉදෙන සංචේතනාව නැහැ. රහතන් වහන්සේ සංචේතනා දෙආකාර වෙනවා එතන. එකක් තමයි හිතක් ගොඩනගලා දෙනවා, ඕනකමින් ගොඩනගනවා. ගොඩනගන හිත හිතවිලි පස්සේ හඹා යන්න ඉදිරියට හදපු එකක් නෑ. ඒක ප්‍රවෘත්ති විපාක නෙමෙයි, ඒක සංකාර වශයෙන් ගොඩනැගෙනවා ඉදිරි අවස්ථාවට. එතකොට සසල ගමන්ට හේතු නොවුණත් ඉදිරි අවස්ථාවට ඒක හේතු වෙනවා. මේ ප්‍රවෘත්ති පැවැත්ම ඉදිරියට ගොඩනගන්න. සංඛාරවලින් ගොඩනගලා දෙනවා. යමක් කරගන්න අවශ්‍යතාවය කරගන්න. ඒ පස්සේ හඹායන හිතක් හටගන්නවා, අවිසංඛාර වෙනවා. හවායන ක්‍රියාවක් හෝ කතාවක් හටගත්තත් අභිසංකාර වෙනවා. හැබැයි ඉතින්දි එහෙම මතුවට බලාපොරොත්තු වෙන මෙහෙයවීමක් නැතුව ඒ අවස්ථාවට ඉතලා සීමා වෙලා තියෙනවා. මතු බලාපොරොත්තුවක් තියන්නේ නැතුව අවස්ථාවේ පමණක් ප්‍රයෝජන ගන්නවා. ඒ රහතන් වහන්සේගේ ස්වභාවයේ සංකාර. ඊට අමතර අනික් හැම කෙනෙක් අනාගතය බලාගෙන, අනාගත පැවැත්මකට ගිනියන්න බලාගෙන, තව පවත්ත ඉදිරියට පවත්වන්න බලාගෙන, ඒහිත් හටගත්තහම ඒවා ක්‍රියාසිත කියලා ගන්නේ නැහැ. සසර ගමට හේතුන අභිසංකාර කියලා ඒවට ගන්න. අන්න ඒවෑයි මේ සංචේතනා කියන එක. අභිසංචේතනා නොකිව්වට අන්න එහෙම එකක් වෙනවා. සංචේතනාවේ දෙයාකාරය. අන්න එක තමයි කිව්වේ කාය සංචේතනා, කාය සංකාරා, වචී සංචේතනා, වචී සංකාරා, මනෝ සංචේතනා, මනෝ සංකාරා කිය. එතන ක්‍රම තුනක් තිබුණා. සංචේතන අර අනාගත බලාපොරොත්තුවා තියාගෙන ගොඩනගෙන හිතවිලි ක්‍රියා වදන්. ඒකෙදි පිට වෙනස. අනාගත බලාපොරොත්තුවක් මුල් කරගෙන. එබඳු අනාගත බලාපොරොත්තුවක් නැතුව අවස්ථාවට උචිත පරිදි ක්‍රියාත්මක කරන කොටසක් තියෙනවා. ඒ තව කොටසක්. ඒක තමයි අපි කිව්වේ අර සංචේතනා කියන தත්තෙද වැඩ අභිසං වෙන්නේ නැහැ කියලා. බොහොම සියුම් තැනක් වෙයි. අභි වෙනවා නම් සසර ගමනට හේතු වෙන එකක් හෝ ඉදිරි බලාපොරොත්තුවක් හා සම්බන්ධව තියෙනවා. ඒ රහතන් වහන්සේට තමයි ඒ කියන්නේ. අනික් අයට අර කියන්නව හරිය තියෙනවා. රහතන් වහන්සේටත් තියෙනවා සංකාර කියන ඔය පළවෙනි මට්ටම. ක්‍රියාත්මකින මට්ටම තියෙනවා. ඒවා ක්‍රියාසිත වලට වැටෙනවා. කාරකිනකේ දෙයාකාරයක් කිව්ව ඔන්න ඕකයි. එක ක්‍රියාකාරීත්වය තමයි සසර ගමන උදෙසා ක්‍රියාත්මක වීම. ඒක නැති නිසා මේ පැවැත්මේ ක්‍රියාවට පමණක් සීමා වෙන නිසා ඒකට කියනවා ක්‍රියාසිත කියලා. රහතන් වහන්සේට ක්‍රියාසිත කියන්නේ ඒ අර්ථය. ඉන්දියා ඔය ටික විග්‍රහ කරපුවාම කාර සංකාර අභිසංකාර තෝරා ගන්න ඕනේ.